ආදරණීය දුවේ පුතේ, මේ වෙලාවේ අප ඔබ වෙත ගෙන එනු ලබන්නේ සිංහල විෂය පිළිබඳ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා නාචාදුව සිංහල මහා විද්‍යාලයේ සිංහල ආචාර්ය තිලක් ඒකනායක මහත්මයාට.
අයිබෝවන්, දරුවනි, අදත් අපි ඔබ සමග මුණ ගැහෙන්නේ 10 ශ්‍රේණියට අදාළ පාඩමක් වන හතරවෙනි පාඩම බැද්දේගම පාඩම සම්බන්ධයෙන් කිසියම් කතිකාවක් සිදු කිරීමටයි. අපි දන්නවා මේ පාඩම 10 ශ්‍රේණී දූ දරුවන්ට අදාළ පාඩමක් වුණත් 10 11 ශ්‍රේණි දෙකේම දරුවන්ට විභාගය සඳහා සූදානම් විය යුතු පාඩමක්. දරුවනේ, බැද්දේගම අපට බැද්දේගම කෘතියෙන් අපට නිර්දේශ කරලා තියෙන 9 වෙනි පරිච්ඡේදය තමයි මේ පාඩමට අදාළ වෙන්නේ. ඒ වුණත් බැද්දේගම කෘතිය පිළිබඳව හොඳ අවබෝධයක් අපට මේ සම්බන්ධයෙන් තිබිය යුතුයි. බැද්දේගම කියලා කියන්නේ සාහිත්‍ය ලෝකයේ, විශේෂයෙන් සිංහල සාහිත්‍ය ඉතාම ප්‍රකට කෘතියක්. මේ කෘතිය පිළිබඳ මූලික විස්තර සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන් අපි මෙහි කතුවරයා පිළිබඳ යම්කිසි ප්‍රමාණාත්මක දැනුමක් අප සතු කරගත යුතුයි. දරුවනේ, මෙහි කතුවරයා වන්නේ ලිනාඩ් වුල්ෆ් මහත්මයා. එතුමා ඉංග්‍රීසි ජාතිකයෙක්. 1880 නොවැම්බර් මාසේ 25 වෙනිදා එතුමා ලන්ඩනයේ කෙන්සිටන් නගරයේ උපත ලැබලා තියෙනවා. ඉතින් මෙතුමාගේ ජීවිතයේ ඉතා වැදගත් කාරණය වන්නේ මෙතුමාගේ ලංකා ගමනය. ඒ අපට ඉතාම වැදගත් කාරණයක්, අපට පමණක් නෙවෙයි සාහිත්‍ය ලෝකයට ඉතාම වාසනාවන්ත වැදගත් කාරණයක් කියලා පැහැදිලි කරන්න පුළුවන්. එතුමා 1904 තමා ලංකාවට එන්නේ. ඇවිල්ලා 1908 ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයා ලෙස දකුණු පළාතේ රාජකාරිය ආරම්භ කරනවා. එතුමාගේ පාලන දිස්ත්‍රික්කය වන්නේ හම්බන්තොට පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය. එතකොට 1904 ලංකාවට පැමිණෙන එතුමා 1908 හම්බන්තොට රාජකාරිය ආරම්භද්දී ඉතුරු අවුරුදු 4 සේවය කළේ කොහෙද කියලා අපට ගැටලුවක් ඇති වෙන්නත් පුළුවන්නේ. මේ ඉතුරු අවුරුදු 4 එතුමා යාපනය සහ මහනුවර තමන්ගේ රාජකාරිය සිද්ධ කරා. මෙතනදී අපට වැදගත්ම කාරණය තමා එතුමාගේ මේ හම්බන්තොට රාජකාරී කාලය. එතුමා හම්බන්තොට දීර්ඝ කාලයක් රාජකාරිය සිද්ධ කරනවා. මේ කාලෙදී එතුමා අත්විඳ ලබාගත් අත්දැකීම් රාශිය තමා මේ බැද්දේගම නවකතාවට පාදක වෙන්නේ. 1908 හම්බන්තොට සහකාර ඒජන්තවරයා විදිහට පත්වීම ලබන රාජකාරිය ආරම්භ කරන එතුමා නැවතත් 1911 එංගලන්තයට යනවා. 1913 තමා එතුමා විලේජ් ඉන් ද ජංගල් කියන කෘතිය රචනා කරන්නේ. ඒ තමා බැද්දේගම නමින් අපි සිංහල පාඨකයෝ කියවන්නේ, රස විඳින්නේ. ඒකම තව පෞද්ගලික කාරණයක්, එතුමා 1912 විවාහ වෙනවා. ඒ විවාහ වෙන්නේ වර්ජිනියා වුල්ෆ් මහත්මයා සමග. එතුමිය සාහිත්‍ය ලෝකයේ සම්මානනීය කතුවරියක්. ඒ කාරණේත් එතුමාගේ සාහිත්‍ය ජීවිතයට යම් ප්‍රමාණයක බලපාන්න ඇති. ඉතින් දරුවනේ, මේ එතුමා 1913 රචනා කරන විලේජ් ඉන් ද ජංගල් කියන කෘතිය, බැද්දේගම කෘතිය, බැද්දේගම නමින් අනුවර්තනය වෙන කෘතිය සාහිත්‍ය ලෝකයේ ඉතාම ප්‍රකට කෘතියක් බවට පත් වෙනවා. මේ කෘතිය ඉතාම ප්‍රකට කෘතියක් බවට පත් වෙන්නේ මේ කතුවරයා නිසා, කතුවරයා ලිනාඩ් වුල්ෆ් මහතා නිසා. ඒ විතරක් නෙමෙයි, එතුමා ලැබූ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමට එතුමාට තිබුණු දක්ෂතාවය මේ විශිෂ්ට කෘතියක් බවට පත් කරලා තියෙනවා. මේ කෘතිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රාශියක් අපි කතා කළ යුතුයි. ඒ අතර එක් කාරණයක් මම පැහැදිලි කරන්නම්. මේ පොත ලියවුණු අවධියේ එංගලන්තයේදී පළවුණු එක්තරා පත්තරයක් මෝනින් පොස්ට් කියන පත්තරයේ මේ නවකතාව පිළිබඳ මෙහෙම විස්තරයක් තිබුණා. එහි සඳහන් වුණේ බැද්දේගම උකලි ලංකාවේ ඈත කැලෑපෙදෙසක පිහිටි ගමක මිනිසුන්ගේ ජීවිතය පැහැදිලි ලෙසද තත්වාකාරයෙන්ද විස්තර කරන කතා ප්‍රවෘත්තියකි. එතකොට අර අපි මුලින් කතා කරපු කාරණේ ලෙනාඩ් වුල්ෆ් මහතා තමන්ගේ අත්දැකීම් ඇසුරෙන් තමා මේ කතාව රචනා කළේ කියන කාරණේට හොඳ උදාහරණයක් මේ පැහැදිලි කිරීම. කැලෑපෙදෙසක පිහිටි ගමක මිනිසුන්ගේ ජීවිතය පැහැදිලි ලෙසද තත්වාකාරයෙන්ද විස්තර කරන කතා ප්‍රවෘත්තියක්. ඊළඟට එහි මෙහෙම සඳහන් වුණා, ලංකාවේ සිවිල් නිලධාරියෙකු ලෙස වැඩ කළ කර්තෘහට එහි ගම්බද ජනයාගේ ජීවිතය අවබෝධ කර ගැනීමට මනා ඉඩ ප්‍රස්ථාව ලැබිණි. මේ කතාවට වස්තු වූයේ ලක්දිව කැලෑබද ගමක පරිහානිය හා අවසානය විනාශයේද පිළිබඳ ශෝක ජනක ප්‍රවෘත්තියයි. එහෙම සඳහන් කරන්නේ පුවත්පතේ මේ විදිහටත් කියනවා, බැද්දේගම වනාහි අතිශයින් ප්‍රශංසනීය වූද මනහර වූද කෘතියකි. එහි අපට හමුවන්නේ නොයසූ විරු චරිත විශේෂයන්ය. අපේ ගෞරවයේද අනුකම්පාවද ඔවුන්ට එකවර හිමිවේ. මේ පුවත්පතේ තියෙන මේ විස්තරය ගත්තොත් එහෙම බැද්දේගම කෘතියේ අන්තර්ගතය මොන වගේ එකක්ද කියන එක මේ පුවත්පතේ විස්තරයෙන් අපට තේරුම් ගන්න පුළුවන්. ඉතින් දරුවනේ, මේ බැද්දේගම කෘතිය සම්බන්ධයෙන් අපි කෘතිය කියවීමේදී සිංහල පාඨකයා විදිහට අපි වඩාත් කම්පණයට පත් වෙනවා. මේ කම්පණයට පත් වීමේ අපි වඩාත් සංවේදී භාවයට පත් වෙනවා. එහෙම බීමේ අපි එහෙම බවට පත් කිරීමේ අපි වඩාත් සහකම්පණයට පත් කිරීමේ හිමිකරුවා වෙන්නේ මෙහි කතුවරයා ලෙනාඩ් වුල්ෆ් මහත්මයා. නවකතා කරුවෙකුට පුළුවන් ඔහු ලබන අත්දැකීම් ඇසුරෙන් ඉතා විචිත්‍ර නිර්මාණයක් සිද්ධ කරන්න. ඒකටත් හොඳ උදාහරණයක් තමයි බැද්දේගම. දැන් මේ කතාවේ විශේෂ කාරණේ වන්නේ බැද්දේගම රචනා කරන ලෙනාඩ් වුල්ෆ් මහතා ඔහු දේශී අපේ රටේ කෙනෙක් නෙවෙයි. මේ දේශීය ජන ජීවිතය සම්බන්ධයෙන් උපතේ සිට මෙහි අහුමුළු සම්බන්ධයෙන් කරුණු කාරණා තේරුම් ගත්තු කෙනෙක් නෙවෙයි. ඔහු විදේශිකයෙක්. අනික් කාරණේ තමයි ඔහු මේ රටට පැමිණෙන්නේ නිලධාරියෙක් විදියට. එතකොට අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. නිලධාරියෙක් බැඳී පවතිනවා ඔහු වටා පවතින රාජකාරී පරිසරයේ නීති රීති මේවත් එක්ක. එතකොට ඒ රාජකාරී ජීවිතයයි ඔහුගේ සාහිත්‍ය ජීවිතයයි කියන එක ඉතාම බැරෑරුම් විදියට දෙපසකට යන කාරණයක්. මේ දෙක එකතු කරගන්න එක ඉතාම අමාරු කාරණයක්. බැද්දේගම රචනා කරන ලෙනාඩ් වුල්ෆ් මහත්මයා ඉතාම සංවේදී කෙනෙක් නිසා ඔහුගේ රාජකාරී ජීවිතයේ අතරතුරදී ඔහු ලබන අත්දැකීම් ඔහුගේ සාහිත්‍ය කෘතිය සඳහා පාදක කරගන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. මේක ඉතාම විශිෂ්ට කාරණයක්. සාහිත්‍ය කරුවෙකුට ඔහු ලබන අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරලා ඒ අත්දැකීම පාඨකයාගේ කම්පාවට පාත්‍රවන ආකාරයෙන් රචනා කරන්න පුළුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක්, විශාල සාහිත්‍ය සේවයක්. අපට හම්බෙන ලාංකීය සමාජයේ ඉතා දුෂ්කර, ඉතා පිටිසර ගමක චරිත වඩාත් තාත්වික ලෙස නිරූපණය කරන්න ලෙනාඩ් වුල්ෆ් මහතාට මේ අත්දැකීම් පාදක වෙලා තියෙනවා. ඔහු මේ බැද්දේගමට පාදක කරගන්නේ හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වෙමින් ඒ හම්බන්තොට පළාතේ ජීවත් වෙච්ච ගැමියාගේ සිතුම් පැතුම් චර්යාවන් මේවා හොඳින් අධ්‍යයනය කරලා තමයි ඔහු මේ කතාව නිර්මාණය කරන්නේ. මේ සමස්ත කතාව පරිච්ඡේද 10ක්. අපට 9 වෙනි පරිච්ඡේදයේ අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබුණත් මේ සමස්ත කතාව පරිච්ඡේද 10ක් පුරා දිවෙනවා. බැද්දේගම කියන ගමේ සමස්ත ජන ජීවිතය, පුද්ගල චරිත, සිතුම් පැතුම්, ඔවුන්ගේ හැසිරීම් රටා, ඔවුන්ට අත්විඳින්න සිදුවන අනේකවිධ දුක් දොම්නස් මේ කතාව පුරාම කතුවරයා ඉතාම තාත්වික ලෙස නිරූපණය කරලා තියෙනවා. මේ කතාවේ වනය බැද්ද ඉතාම විචිත්‍ර විදිහට නිරූපණය කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. මම මේ දරුවන්ට යෝජනා කරන්න කැමති ලිනාඩ් බුල් මහතා සම්බන්ධයෙන් තවත් තොරතුරු ඔබට එකතු කරගන්න පුළුවන් නම්, ඔහුගේ මේ අත්දැකීම් පිළිබඳ, ඔහු ලබන අත්දැකීම් විචිත්‍ර ලෙස තමන්ගේ කෘතියට පාදක කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තවත් තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඔහු රචනා කළ ඔහුගේ පෞද්ගලික තොරතුරු ලක්බිම සත්වසක් යන කෘතියෙන් පරිවර්තන කෘතියක් තියෙනවා. ඒ කෘතියෙන් ඔබට බොහෝ තොරතුරු දැනගන්න පුළුවන්. ඒ ඔබ හොයාගත්තොත්, අධ්‍යයනය කරොත්, කියෙව්වොත් තවත් තොරතුරු එතුමා ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒවත් ඔබගේ අධ්‍යයනයට කිසියම් පහසුවක් මෙවලමක් වේ. ඉතින් දරුවනේ, මේ කතාවේදී ලෙනඩ් බුල් මහතා වඩාත් අවධානයට යොමු කරන කාරණේ තමා මේ කතාවේන ගැමියන්ගේ සිතුම් පැතුම් සහචර්යා රටාවන්. මේ කතාවේන ගැමියෝ, බැද්දේගම ජනතාව ඉතාම අහිංසක අසරණ පිරිසක්. මේ කතාවේ සමස්ත කතාවෙන් නිරූපණය වන්නේ මේ අහිංසක දුප්පත් ජනතාව ක්‍රමක්‍රමයෙන් නැවතත් මේ කැලෑවට යට වෙලා ඔවුන් මේ ගමින් මේ ගම විනාශ වෙලා යන ආකාරය. මේ කතාව තමා ලෙනාඩ් බුල් මහතා ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ විලේජ් ඉන් ද ජංගල් කෘතිය ඔස්සේ. ඔහුගේ කෘති ආරම්භයේදීම මේ සුන්දරව පෙනෙන වනාන්තරය ඉතාම බියකරු ස්ථානයක් බව ප්‍රකට කරන්න, පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා. නවකතාවේ අපට හමුවන මුල් පරිච්ඡේදය පුරාම ඔහු පැහැදිලි කරන්නේ මේ වනයේ තියෙන බියකරු බවයි. ඉතින් කතාකරුවා මේ බියකරු බවත් සමගම මේ චරිතවල බැඳී පවතින යම් යම් කාරණා ඉස්මතු කරලා දක්වන්න උත්සාහ කරනවා. එක් කාරණයක් තමා දරුවනේ, සමස්තයක් විදියට ගත්තහම බැද්දේගම ජනතාව ඉතාම දුප්පත්. මේ දුප්පත්කමත් එක බැඳුණු තව ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමා නූගත්කම. අධ්‍යාපන පරිසරයක් නැති, අධ්‍යාපන පහසුකම් නැති, අධ්‍යාපනයේ නොලත් මේ මිනිසුන්ගේ ජීවිතවලට චින්තනය කියන එක, අලුතින් සිටීම කියන කාරණය එකතු වෙලා නැහැ. ඒ නිසා තමයි මොහුන්ගේ පරිහානිය වඩා වඩාත් ඉක්මන් වෙලා තියෙන්නේ. සරල උදාහරණයක් ගත්තොත් එහෙම, මේ කතාවේ මොහුන්ගේ ජීවන වෘත්තිය ගැන සඳහන් කරනවා. මොහුන් ජීවත් වෙන්නේ, මේ කතුවරයා ඉතාම පැහැදිලිව දක්වනවා, කවුරු හරි මේගොල්ලෝගෙන් ඇහුවොත් එහෙම ඒගොල්ලෝ මොන වෘත්තියද කරන්නේ කියලා, ඒගොල්ලෝ දෙන පිළිතුරුලු ගොවිතැන කියන එක. හැබැයි කතුවරයා පැහැදිලි කරනවා, ඉන්න කියන මේ මිනිස්සුන්ගේ ජීවිතවලදී ගොවිතැන කියන කාරණය සිද්ධ වෙන්නේ අවුරුදු 10කට විතර සැරයක්. ඒ කියන්නේ අහස් වැස්ස ලැබුණොත් ගොවිතැන් කරනවා, නැත්තම් ගොවිතැනක් සිද්ධ වෙන්නේ නැහැ. මේ කාරණෙන් කතුවරයා ඉතාම සූක්ෂම ලෙස අපට කියලා දෙනවා මේ මිනිස්සු නොපවතින හේතුව. මේ මිනිස්සු ඉතා ඉක්මනින් පිරිහිලා ඉතා ඉක්මනින් මේ සමාජයෙන් ඉවත් වෙන්න බලපාන කාරණය. ඒ තමා මොවුන් සංස්කෘතික විදිහට දියුණු වෙලත් නැහැ, ඊට බලපාන අධ්‍යාපන ක්‍රමවේදයක් මොවුන්ට එකතු වෙලත් නැහැ. එක එක කාරණයක්. අනිත් කාරණේ ඉතාම වැදගත් කාරණයක්, මම මුලිනුත් සඳහන් කරා මේ කතුවරයා විදේශීය කතුවරයෙක්. ඒ නිසාම ඔහුට පුළුවන් වෙලා තියෙනවා ඉතා හොඳින් ඔහුට පිටස්තර සමාජයක් ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න. මේ කාරණය අපි දකිනවා අපේ සිංහල සාහිත්‍යයේ ඉතාම ප්‍රකට කතුවරුන් වන ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ, ඒකම ඊට පසුව අපට හමුවන විවිධ කතුවරු. මේ කතුවරු විශේෂයෙන් ආර්.එල්. ඉස්පිටල් මහතා මෙකිගේ දඩමන් කෘතිය රචනා කරන මොවුන් තමන්ගේ අධ්‍යක්ෂින් පාදක කරගෙන මේ සිංහල ජනතාවගේ වටපිටාව අධ්‍යක්ෂින් ඉතාම හොඳින් නිරීක්ෂණය කරලා ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ විදිහට සලකනකොට බැද්දේගම රචනා කරන ලෙනාඩ් බල්බ් මහතාත් ඔහුගේ අධ්‍යක්ෂින් ඉතාම සූක්ෂම විදිහට භාවිත කරමින් සිංහල ජනතාව ගැන විශේෂයෙන් බැද්දේගම ජනතාව ගැන ඉතා විචිත්‍ර රූපයක් සිය පාඨකයාගේ හිතේ නිරූපණය කරන්න සමත් වෙලා තියෙනවා. ඔහු අත්විඳ ප්‍රධානම කාරණය තමා අර මම මුලින් කියපු මේ අධ්‍යාපනික පරිසරය එය දුප්පත්කමත් එක්කම බැඳිච්ච කාරණයක්. ඒහාම දුප්පත්කම සහ මේ සමාජයට බලපාන වෙනත් විශේෂ බලවේගයන්. දුප්පත්කම ගැන දැන් ඔබට ලැබෙන මේ 9 වෙනි පරිච්ඡේදය ඉතාම හොඳින් කියෙව්වොත් මේ මිනිසුන්ගේ දුප්පත්කමේ තරම ඔබට තේරුම් ගත හැකි. ඔවුන්ගේ ශරීර විලාසයන්, ඔවුන්ගේ ආහාර රටාව, ඔවුන් ආහාර ලබා ගැනීමට වෙහෙසෙන බරපතල ගැටලු, මේව ගැන සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ දුප්පත්කම ඉතාම හොඳින්ම මේ කතාවේ නිරූපණය වෙනවා. ඊළඟට ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. එය ලිනාඩ් බුල්ප් මහතා පරිපාලන නිලධාරියෙක් විදිහට අද්දුටු විශේෂ කාරණයක්. එය මේ ලංකාව පුරාම එදා මෙදා තුර ක්‍රියාත්මක වෙන කාරණා. ඉතාම සූක්ෂම විදිහට කතුවරයා එය අපට නිරූපණය කරලා තියෙනවා. ඒ තමා කූටෝපක්‍රම වෙනත් විශේෂ බලවේග විසින් මේ මිනිසුන්ගේ ජීවිතවලට කරන බලපෑම. මේ මිනිසුන්ගේ ජීවිත දුක්ඛිත භාවයට ඇදදැමීමට අර මං කලින් කියපු මේ පාරිසරික සාධක, ඔවුන්ගේ නූගත්කම, දුප්පත්කම හා බැඳිච්ච තවත් විශේෂම කාරණය තමා පිටස්තර බලවේගයක් විදිහට ඔවුන්ගේ ජීවිතවලට බලපාන මේ කූටෝපක්‍රම. එහිදී ප්‍රධානම කාරණයක් තමා කතුවරයා අප සමග සාකච්ඡා කරන ප්‍රධානම කාරණයක් තමා නීතිය. මේ සමාජයට, මේ බැද්දේගම ගමට බලපාන නීතිය කියන කාරණය විසින් තමා මේ ගම වඩාත් ඉක්මනින් මවුන්ගෙන් අයින් කරන්න උත්සාහ කරන්නේ. දැන් අපි මේ කතාවේදී දකිනවා, කතාවේ ඉන්නවා ගමේ නියෝජිතෙක් ඉන්නවා ආණ්ඩුවට සම්බන්ධ වෙන බබිහාමි ආරච්චිල. ඊට පස්සේ බබිහාමි ආරච්චිලගේ යම් යම් ක්‍රියාකලාපයන් නිසා උරණමන සිලින්දු ඔහු විනාශ කරයින් පස්සේ ඔහු සම්බන්ධව සිද්ධ වෙන නඩුව, ප්‍රනාන්දු මුදලාලි බබුන් සම්බන්ධයෙන් කරන යම් යම් බලපෑම් හමුවේ ඔහුට එල්ලවන කාරණා සම්බන්ධයෙන් ඇතිවන නීතිමය ගැටලු, මේ නීතිමය කාරණාවලදී ඔහු අසරණ වෙනවා. ඒ නීතියේ ආධිපත්‍ය වෙනත් භාෂාවක් සහිත පුජ්‍යලීන්ට යොමු වෙලා තිබීම එක කාරණයක්. අනිත් කාරණය තමා ඔවුන්ගේ නූගත්කමත් සමගම නීතිය සම්බන්ධයෙන් ඔහුගේ නොදැනුවත්කම. මේ කාරණාව විසින් ඔවුන් නිසා ඉතාම අසරණ පුජ්‍යලීන් බවට පත් කරලා තියෙනවා. ලිනාඩ් බුල්ප් මහතා මේ කාරණය තමා ඉතාම දැඩිව තමන්ගේ පාඨකයාට සන්නිවේදනය කරන්න උත්සාහ කරන්නේ. ඒ උත්සාහ ඉතාම සාර්ථක වෙලා තියෙනවා. ඒ සාර්ථක වීමම තමා මේ නවකතාව සාර්ථක කෘතියක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකම දරුවනේ, මේ කතාව 9 වෙනි පරිච්ඡේදයේ අදාළ වුණත් මේ කතාව සම්පූර්ණ නවකතාවක් විදිහට රසවිඳින්න ඔබට අවස්ථාව තියෙනවා. එලෙස රසවිඳින විට ඔබට දැනගන්න ලැබේවි මේ චරිතවල අනුකම්පාවට පාත්‍ර විය යුතු කාරණා, ස්ථාන, තැන්, අවස්ථා ඉතාම තාත්තික ලෙසත්, ඉතාම සම්මේක ජනක ලෙසත් නිරූපණය කරන්න කතුවරයාට පුළුවන් වීම. එහෙම පුළුවන් වෙන්න විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමා ඔහු විශිෂ්ට සාහිත්‍යකරුවෙක් වීම. හොඳ සාහිත්‍යකරුවෙකුට තමන්ගේ අත්දැකීම තමන්ගේ රසිකයාට, සහෘදයාට, පාඨකයාට ඉතාම හොඳින් සමීප කරන්න පුළුවන්. ඔහුගේ හදවතට ඒ කියාපාන්න පුළුවන්. ලිනාඩ් බුල්ප් මහතා 100%ක් මේ කාරණයේදී ජයග්‍රාහකෙක්. ඔහුගේ නවකතාව ඉතාම හොඳින් ඔහු නිරූපණය කරලා තියෙනවා. ඔහු තමන් නිරූපණය කරන චරිත සිද්ධි අවස්ථා ඉතා හොඳින් පාඨකයාගේ හිතේ නිරූපණය කරන්න, රසවත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ කතාව සම්බන්ධයෙන්, මේක විශිෂ්ට කතාවක් වීම සම්බන්ධයෙන් බැද්දේගම කතුවරයාට, විලේජ් ඉන් ද ජංගල් කියන කෘතිය රචනා කළ කතුවරයාට ගෞරවය හිමිවනවත් සමගම අපේ ගෞරවය හිමිවිය යුතු තවත් එක්තරා චරිතයක් තියෙනවා. ඒ තමයි දරුවනේ මේ කෘතිය අනුවර්තනය කළ ඒ.පී. ගුණරත්න මහතා. ඔහුගේ මේ විශිෂ්ට අනුවර්තන රටාව, ඔහුගේ විශිෂ්ට අනුවර්තනය නිසා තමයි සිංහල පාඨක සමාජයේ අතර මේ කතාව උසස් කතාවක් ලෙස පැලපදියම් වුණේ. සිංහල පාඨකයාගේ හදවත් ප්‍රකම්පණයට පත් වුණේ. බැද්දේගම කියවා වඩාත් සංවේගජනක වුණේ ඒ.පී. ගුණරත්න මහතාගේ අනුවර්තන භාෂා රටාව නිසා. ඒ.පී. ගුණරත්න මහතාත් ඊටම සුදුසු පුජ්‍යලෙක්. ඔහු කෘති ගණනාවක්, වෙනත් භාෂාවලින් රචිත කෘති ගණනාවක් සිංහල පාඨකයාට සමීප කළ කතුවරයෙක්. විශේෂයෙන් වානරයා, මැකී ගිය දඩමං, සුදු ගෝනා වැනි කෘති, ඔහුගේ පරිවර්තන කෘති, ඒ කෘතිත් සිංහල පාඨකයාගේ සිංහල ජන සමාජයේ ඉතාම ප්‍රකට කෘති විදිහට වර්තමානයේත් පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඔහු හොඳ පරිවර්තකයෙක්. විශේෂයෙන් සිංහල ශබ්දකෝෂයේ වසර ගණනාවක් කටයුතු සිද්ධ කළා. ඒ නිසා භාෂාමය වශයෙන් ඔහු ඉතාම ප්‍රවීණ පුජ්‍යලෙක් බවට පත් වෙලා තිබුණා. මේ භාෂාමය හැකියාව සාහිත්‍ය කෘති පරිශීලනය කිරීම හා පරිවර්තනය කිරීමෙන් ලත් අත්දැකීම් මේ සියල්ල කැටි කර ගනිමින් ඔහු විශිෂ්ට අනුවර්තනයක් සිද්ධ කරනවා බැද්දේගම නමින්. ඒ අනුවර්තනය නිසා තමා ලිනාඩ් බුල් නම් රචකයා සිදු කළ ද විලේජ් ඉන් ද ජංගල් කියන කෘතිය ඉතා ප්‍රශස්ත කෘතියක් විදිහට බැද්දේගම නමින් සිංහල සාහිත්‍ය සමාජයට පරිත්‍යාග කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මේ මූලික කාරණා ටික මම නැවත වතාවක් ඔබගේ මතකය ගෙන යනවා. මේ මූලික කාරණා පිළිබඳව ඒ තමයි ලිනාඩ් බුල්ෆ් නම් විශිෂ්ට රචකයා මේ කෘතිය රචනා කිරීම සහ ඒ.පී. ගුණරත්න කියන විශිෂ්ට පරිවර්තකයා අනුවර්තකයා මේ කෘතිය අනුවර්තනයක් විදිහට ඉදිරිපත් කිරීම. මේ නිසා සිංහල පාඨක සමාජයේ විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් විදිහට බැද්දේගම කෘතිය සදා අනුස්මරණීය කෘතියක් විදිහට පවතිනවා. අපි ඒ පිළිබඳ කාරණේ හිතේ තියාගෙන තමයි අපි මේ කෘතිය අධ්‍යයනයට පෙළඹෙන්න ඕනේ. ඉතින් දරුවනේ, ඊළඟට මම ඔබගේ අවධානය යොමු කරනවා මේ කතාවේ, බැද්දේගම කතාවේ සමස්ත කතාව පිළිබඳව. එහෙම වුණාම තමයි අපට මේ කතාව පිළිබඳ අපට අදාළ කොටස වඩාත් හොඳින් ග්‍රහණය කරගන්න, අධ්‍යයනය කරන්න, මේ අදාළ අපට ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නේ. මේ කතාව පටන් ගන්නෙ මෙහෙම. මේ කතාවේ ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ සිලිඳු කියන චරිතය. සිලිඳු මේ කතාවේ ඉන්න විදිහට දඩයක්කාරයෙක්. සිලිඳු සිය සහෝදරිය කර්ලිනාහාමි සහ ඔහුගේ දේනියන් දෙදෙනා වෙන හින්නිහාමි හා පුංචිමණිකා කියන මේ දෙදෙනාත් එක්ක බැද්දේගම ගමේ වාසය කරනවා. මම මුලින් සඳහන් කරා වගේ ඔහු දඩයක්කරුවෙක්. මේ දුවලා දෙන්නගෙන් එක්කෙනෙක් හින්නිහාමි, එක්කෙනෙක් පුංචිමණිකා. මේ හින්නිහාමි කියන දුව මේ ගමේ ඉන්න වෙදරාළ පුංචිරාළ, මේ වෙදරාළ මිත්‍යා විශ්වාස එක ජීවත් වෙන කෙනෙක්. ඔහු වයස ගත්තොත් හින්නිහාමිට වඩා වයසින් ඉතා වැඩිමල් කෙනෙක්. ඔහු හින්නිහාමිව කසාද බඳිනවා ඇගේ අකමැත්තෙන්. සහ ඔහුගේ මේ මිත්‍යා විශ්වාස, මේ ගම්මු මේ මිත්‍යා විශ්වාස වල ඉන්නවා, ඒවා පදනම් කරගෙන කසාද බඳිනවා. ඊට පස්සේ ඔහුගේම මිත්‍යා අදහස් මත හින්නිහාමි ඔහුගෙන් වෙන්ුණයින් පස්සේ ඔහුගේ මිත්‍යා විශ්වාස ගම්මුන්ට ඒත්තු ගන්නවලා හින්නිහාමිව මරණයට ගොදුරු කරනවා. ඔය අතර පුංචි මැණිකා මේ ගමේ ඉන්න ආරච්චිගේ මස්සිනා වෙන බබුන් සමග විවාහ වෙනවා. මේ විවාහයට ආරච්චිලවත් ආරච්චිගේ බිරිඳවත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මේ විවාහය සම්බන්ධයෙන් අකමැත්තෙන් තමයි ජීවත් වෙන්නේ. මේ අතර මේ ගමට එනවා ප්‍රනාන්දු කියලා මුදලාලි කෙනෙක්, වෙලෙන්දෙක්. මේ වෙලෙන්දට පුංචි මණිකා දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේ වෙලෙන්දා පුංචි මණිකා වසන් කරගන්න උත්සාහ කරනවා. මේ උත්සාහයේදී එක අසාර්ථක උත්සාහයක් බවට පත් වෙනවා. පුංචි මණිකා එකට කැමති වෙන්නේ නැහැ. දැන් මේ වෙනකොටත් පුංචි මණිකා බබුන් එක විවාහ වෙලා ඉන්නේ. ආරච්චිල සහ ඇගේ බිරිඳ නැන්චුහාමි මේ විවාහයට අකමැති වුණත් ඔහු පුංචි මණිකාව විවාහ කරගන්නවා. ඉතින් ප්‍රනාන්දු කියන මුදලාලි මේ ගමට ඇවිල්ලා පුංචි මණිකාව වසන් කරගන්න උත්සාහයේදී ඈ ඊට විරුද්ධ වීම නිසා ආරච්චිලගේ සහාය ලැබෙනවා ප්‍රනාන්දුට පුංචි මණිකාව ලබා ගන්න. මේ ප්‍රනාන්දු මුදලාලි සහ ආරච්චි කියන දෙන්නා ඔවුන්ගේ කූට උපක්‍රම නිසා බබුන් බොරු නඩුවකට පටවලා හිරගෙදරට යවනවා. දැන් අර මම මුලින් අපේ දරුවන්ට මතක් කරා මේ කතාවේ නීතිය සම්බන්ධයෙන් ඉතාම බරපතල කාරණයක් රෙනාඩ් බුල් මහතා සාකච්ඡා කරනවා. මෙන්න මේ අවස්ථාවලදී අපිට ඒවා මතක් කරගන්න පුළුවන්. ඉතින් බොරු නඩුවකට පටලවලා හිරගෙයට ගියයින් පස්සේ මේ සියල්ලෙන් ඉතාම කම්පණයට පත් වෙනවා සිලිඳු. ඔහු ආරච්චිටත් ප්‍රනාන්දු මුදලාලටත් වෙඩි තියලා ඝාතනය කරනවා. ඝාතනය කරලා මුලාදෑනියට බාර වෙනවා. ඔහු ජීවිතාන්තය දක්වා හිර දඬුවට නියම වෙනවා. දැන් මේ අතර පුංචි මණිකා කර්ලිනාහාමි සමග ගමේ තනි වෙනවා. ගමෙත් විවිධ වසංගත රෝග, විවිධ බලපෑම් නිසා ගමේ ජනතාවත් ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඉතින් බබුන් සහ සිලින්දු සිරගත වුණයින් පස්සේ පුංචි මණිකාගේ මේ අසරණ භාවය තමයි තුන්වෙනි පරිච්ඡේදයේදී අපට කතුවරයා පැහැදිලි කරන්නේ. පුංචි මණිකා කොහොම හරි බබුම්ව නැවත ගමට පැමිණේවි කියන බලාපොරොත්තුෙන් දීර්ඝ කාලයක් බලාගෙන ඉන්නවා. ඒ බැරිම තැන ඇ තීරණය කරනවා තංගල්ලට ගිහිල්ලා හිරේ ඉන්න බබුම්ව කොහොම හරි දකින්න. මේ වෙනකොට සිලින්දු මිය ගිහිල්ලා ඇට සිලින්දු එහෙම නැත්තම් තමන්ගේ පියා ගැන බලාපොරොත්තුවක් නැහැ. ඔහු වයසක කෙනෙක්. බබුන් තමන්ගේ සැමියා පිළිබඳ ඇගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා ඇය යනවා හිරගෙට. මේ හිරගෙට යන ගමන ඉතාම විචිත්‍ර විදිහට කතුවරයා ඔබට අදාළ නවවන පරිච්ඡේදයේදී පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ මේ හිරගෙදර ගියයින් පස්සේ හිරපල්ල හමුවනවා. හමුනයින් පස්සේ ඔහු දෙන පිළිතුරත් සමග පැහැදිලි වෙනවා නැවත වතාවක් බබුන් එන්නේ නැහැ. මොකද ඔහු ඒ වෙනකොටත් ජීවිතක්ෂයට පත් වෙනවා. ඉන් පස්සේ මේ බලාපොරොත්තු සුන් වෙච්ච පුංචි මණිකා නැවතත් බැද්දේගමට එනවා. එතනින් මේ පරිච්ඡේදයේ නවිනි පරිච්ඡේදයේ කොටස ඉවරයි. ඊට පස්සේ මේ කතාවේ අවසාන පරිච්ඡේදය දහවෙනි පරිච්ඡේදය ඔබට කියවන්න ලැබෙනවා. ඊට මේ දහවෙනි පරිච්ඡේදයේ තමා මේ කතාවේ සියල්ල අවසන් වෙන්නේ. දහවෙනි පරිච්ඡේදයෙන් ගමේ අවසානයේට පුංචි මණිකා විතරයි ඉතුරු වෙන්නේ. ඈත් අවසානයේදී අසරණ භාවයට පත් වෙලා හැමිය යෑමෙන් පස්සේ කතුවරයා කතාව අවසන් කරනවා. දැන් මේ කතාවේ සාරාංශය තමයි අපේ දරුවන්ට මම මේ මතක් කරේ. මොකද කතාවේ සාරාංශය සමස්ත කතාව ගැන පොඩි අවබෝධයක් තියාගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ මේ කතාවේ අපට අදාළ කොටස ඉතාම සාර්ථකව අධ්‍යයනය කරන්න. මේ කතාවේ චරිත නිරූපණය, සිද්ධි නිරූපණය, භාෂා භාවිතය වැනි කරුණුවලදී කතුවරයා ඉතාම දක්ෂයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ දක්ෂතාවය ඔහුට ලැබෙන්නේ දරුවනේ ඔහු ලැබූ අත්දැකීම් නිසා. දැන් මේ කතාව නවකතාවක් නිසා නවකතාව සම්බන්ධයෙන් අපේ තියෙන දැනුමත් යම් කිසි මට්ටමකට මේ වෙලාවේදී අපි පාවිච්චි කරන්න ඕනේ, දියුණු කරගන්න ඕනේ. දැන් අපි දන්නවා දරුවනේ, මේ මේ සාහිත්‍ය කෘතියේදී ඔබට බැද්දේගම නවකතාවේ නවවෙනි පරිච්ඡේදයේ විදිහට යම් කිසි නවකතාවක් අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවා. එමෙන්ම ඉදිරියට තියෙන පාඩම් වලදී ඔබට කෙටි කතා පිළිබඳ අධ්‍යයනය කරන්නත් ලැබෙනවා. එතකොට කෙටි කතාව හා නවකතාව කියන සාහිත්‍යාංගයන් දෙක පිළිබඳවත් යම් යම් අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන්. කෙටි කතාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරන අවස්ථාවේදී කෙටි කතාවේ මූලධර්ම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළ යුතුයි. ඒ අවස්ථාවේදී අපට ඒ තියෙන ගැටලු විසඳ ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට. දැන් මෙහිදී අපට යොමු වෙන්නේ නවකතාවක් බැවින් නවකතාවක තියෙන ප්‍රධාන කාරණා පිළිබඳවත් අපි මෙහිදී යම් කිසි කතිකාවක් සිදු කරගත යුතුයි. බැද්දේගම නවකතාවක් ලිනාඩ් බුල්ක් මහතා තමයි මේ රචනා කරන්නේ. එතුමා එය විලේජ් ඉන් ද ජංගල් නමින් රචනා කළයින් පස්සේ ඒ.පී. ගුණරත්න මහතා ඒ පරිවර්තනය කරනවා කියන කාරණේ අපි දැන් දන්නවා. එතකොට නවකතාවක් කියලා කියන්නේ කිසියම් සිදුවීම් මාලාවක් ඉතාම විචිත්‍ර විදිහට චරිත නිරූපණය කරමින් සහ සිද්ධිහා අවස්ථා නිරූපණය කිරීමෙන් කතුවරයා තමන්ගේ සහෘදයාට පාඨකයාට සමීප කිරීමයි. බැද්දේගම නවකතාවේ සමස්ත කතාව සාරාංශයක් විදිහට මම ඔයගොල්ලන්ට මතක් කරා. නවකතා කරුවෙක් විදිහට ඔහු සාර්ථක වෙන්නේ මොන අවස්ථාවලද කියන කාරණේ ඉතාම කෙටියෙන් අපි මේ වෙලාවේ අධ්‍යයනය කරමු. කතුවරයා නවකතාවක් නිර්මාණය කරනවා. එහිදී ඔහුට පළමු වන කාරණේ විදිහට ලැබෙන්නේ මේ අත්දැකීම. දැන් මේ අත්දැකීම අපි දැක්ක ඔහුගේ අත්දැකීම ඔහු පෞද්ගලික විඳින අත්දැකීමක්. හම්බන්තොට දිස්ත්‍රික්කයට ඔහු රාජකාරි සඳහා පැමිණෙන විට ඒ පරිසරයේ තියෙන ඒ මිනිසුන්ගේ තියෙන ගති පැවතුම් යම් යම් ඔහුගේ ජීවිතවල තියෙන ඛේදවාචකයන් ඔහු අත්දැකීම් විදිහට ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගෙන ඔහු මේ අත්දැකීම සමාජගත කිරීමට තමන්ගේ පාඨකයාට සාහිත්‍ය කෘතියක් විදිහට ලබා දීමට චරිත හරහා නිරූපණය කරනවා. එහිදී ඔහු මේ සමස්ත කතාව නිරූපණය කරන්න පාවිත කරන චරිත. දැන් අපට මේ කතාවේදී හමුවන චරිත තියෙනවා සිලින්දු, පුංචි මණිකා, හින්නිහාමි, කල්ලිනාහාමි, ආරච්චිල, නැන්චෝහාමි, ප්‍රනාන්දු මුදලාලි, පුංචිරාල, වෙදරාල. මෙන්න මේ විදිහට සමස්ත කතාව පුරා අදාළ චරිත ගොනු කරගෙන තිබෙනවා. එතකොට කතාකරුවා චරිත හරහා තමා තමන්ගේ කතාව පාඨකයාට සමීපස්ත කරන්නේ. ඊළඟ කාරණේ තමයි ඔහු මේ චරිත නිරූපණය කරන්නේ කොහොමද? ලිනාඩ් බුල් මහතා ඔහු ලබන අත්දැකීම් ඔහු මේ චරිත යම් ප්‍රමාණයකට හම්බන්තොට ජීවිතයේදී අත්විඳින් නැති ඔහු මේවා ප්‍රතිනිර්මාණය කරනවා ඉතාම හොඳට, ඉතාම සූක්ෂම විදිහට. දැන් මේ කතාවේ සිලිඳුගේ චරිතය ඉතා විශිෂ්ට නිරූපණයක් විදිහට එළි දක්වලා තියෙනවා. නවවෙනි පරිච්ඡේදයේ අපට හම්බෙන්නේ පුංචි මණිකාගේ චරිතය. මේ පුංචි මණිකාගේ චරිතයත් නවකතාකරුවෙක් විදිහට ඉතාම විචිත්‍ර විදිහට පාඨකයාගේ සිතේ චිත්තරූප මැවෙන ආකාරයට නිරූපණය කරන්න කතුවරයාට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසාත් මේ විශිෂ්ට නවකතාවක් විදිහට අපට සලකන්න පුළුවන්. අනිත් කාරණේ තමයි නවකතාකරුවා ඔහු විඳින අත්දැකීම මගින් තමන්ගේ පාඨකයා සහකම්පණයට පත් කරනවා. ඔවුන්ගේ හිත් සංවේගයෙන් පුරවනවා. දැන් මේ කතාවේ නිරූපණය වෙන චරිත අපේ රටේ චරිත. නමුත් දරුවනේ බලන්න මේ චරිත අපි නැවත වතාවක් කියවන්නේ කාගේ ඇහින්ද? විදේශ ලේඛකයෙකුගේ ඇහින් අපි කියවන්නේ මේ කතාව. එතකොට වඩාත් විචිත්‍ර විදිහට අපට මේ චරිත නැවත නැවතත් අධ්‍යයනය කරන්න, ඒ චරිත පිළිබඳ අපේ හැඟීම් පුබුදුවා ගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. ඒ වෙන කිසි කාරණයක් නිසා නෙවෙයි, ඔහු විශිෂ්ට සාහිත්‍යකරුවෙක් නිසා. ඔහු විශිෂ්ට සාහිත්‍යකරුවෙක් වීම නිසාම ඔහු නිර්මාණය කරන කතාව පාඨකයා විදිහට අපි වැළඳ ගන්නවා. ඒ තමයි විශිෂ්ට නවකතාකරුවෙකුගේ ලක්ෂණ. ඔහුට පුළුවන් වුණා ඔහු නිරූපණය කරන චරිත තමන්ගේ පාඨකයාගේ හිතේ සදා කාලිකව ජීවත් කරවීමට හැකි විදිහට නිර්මාණය කරන්න. ඒකම මේ කතාවේ කතුවරයා පැහැදිලි කරන කිසියම් ජීවන දෘෂ්ටියක් තියෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. අපි දන්නවා කතන්දර ලියන්න පුළුවන්, කතන්දර ඕන තරම් කියවන්න පුළුවන්. නමුත් ඒ වලින් පාඨකයාට ඉතිරි වෙන යමක් තියෙනවද කියන එක අපි වඩාත් වැදගත් විදිහට සලකා බැලිය යුතු කාරණයක්. ඒකට බැද්දේගම කෘතිය කියවලා රස විඳලා අපි ඉතිරි කරගන්නේ මොනවද? ඒ දේවල් තමයි පාඨකයාට කතුවරයා සිය ජීවන දෘෂ්ටියෙන් ඉතුරු කරන කාරණේ. ඒක ඉතාම වැදගත් කාරණයක්. මෙහිදී පරිවර්තකයා විදිහට AP ගුණරත්න මහතාත් විශිෂ්ට කාර්යයක් කරනවා. කතුවරයාගේ ජීවන දෘෂ්ටිය ඒ විදිහටම පාඨකයා තුළ රැඳවීමට ඔහුගේ පරිවර්තනය, ඔහුගේ අනුවර්තනය ඉතාම විශිෂ්ට එකක් වෙලා තියෙනවා. ඉතින් දරුවනේ, මේ කතාවේ කතුවරයා වඩාත් අවධාරණය කරන කාරණයක් තියෙනවා. ඒ තමයි බැද්දේගම ගැමියාගේ සිතුම් පැතුම්, චර්යා රටාවන් සහ මේ දුප්පත් අහිංසක ගැමියා දුක්ඛිත භාවයත් කූට උපක්‍රම වලට අසු වෙලා ඔවුන් විනාශ වන ආකාරය, මේ කාරණේ තමයි කතුවරයා ඔහුගේ ජීවන දෘෂ්ටිය සමග අපට සමීපස්ත කරන්නේ. දැන් මෙහිදී ප්‍රධාන කාරණා දෙකක් අපේ අවධානයට යොමු විය යුතුයි. ඒ කාරණා දෙක තමයි, ඇයි මේ ගම්මැසියෝ මෙහෙම විනාශ වෙලා යන්නේ? මෙහෙම විනාශ වෙලා යන්න බලපාන ප්‍රධාන කාරණා දෙකක් කතුවරයා හඳුනා ගන්නවා. ඒ තමයි ඔවුන්ගේ දුප්පත් භාවය. ඒ දුප්පත් භාවය සමගම ඒ හා බැඳිච්ච නූගත්කම. ඒ නූගත්කම නිසා තමයි මේ මිනිස්සු ගොවිතැන තමන්ගේ ප්‍රධාන ජීවනෝපාය කරගත්ත මිනිස්සු මේ ගොවිතැනට මූලික සාධක වෙන කාරණා පිළිබඳ අවධානය යොමු නොකරන. දැන් අපි වෙනත් උපකල්පනයක් හදාගත්තොත්, මේ ගමේ මිනිස්සු ගොවිතැනෙන් ජීවත් වෙන මිනිස්සු නම් ඔවුන් වැවක් නිර්මාණය කරගත්තා නම් ඔවුන්ට ජලය එකතු කරගෙන ගොවිතැනෙන් සශ්‍රීක වෙලා ගමක් දියුණු කරගෙන ජීවත් වෙන්න තිබුණා. නමුත් ඒ කාරණේ මෙතනද සිද්ධ වෙන්නේ නැහැ. මේ තමා මේ මිනිසුන්ගේ තියෙන නූගත්කමේ සහ දුප්පත්කමේ තියෙන දුප්පත්කම විසින් ඔවුන් නූගත් අය බවට පත් කරලා තියෙනවා. නූගත්කම විසින් ඔවුන් දුප්පතුන් බවට පත් කරලා තියෙනවා. මේ කාරණේ නිසා මොවුන්ට චින්තනය කියන කාරණේ මොවුන්ට එකතු වෙලා නැහැ. ඒ නිසා සදාකාලිකම ඔවුන් ඔවුන්ගේ මේ පුරුදුත් එක්ක ජීවත් වෙන්න ඔවුන්ට සිදු වෙලා තියෙනවා. ලිනාට් වුල් මහතා ඉතාම සූක්ෂම විදිහට අධ්‍යයනය කළ කාරණේ මේ කාරණේ. මේ නිසා ඔවුන් බැද්දේගම කැලේට යට වෙලා මේ ගම අහෝසි වෙලා යනවා. ඊළඟට ඉතා විශිෂ්ට කාරණයක්, සිංහල පාඨකයා විදිහට ලිනාට් වුල් මහතාම මේ සිංහල පාඨකයාට සමීප කරන එක ඉතා විශිෂ්ට කාරණයක්. මොකද ලිනාට් වුල් මහතා අපේ රට වසර ගණනාවක් යටත් කරගෙන සිටිය, යටත් විජිතවාදී ප්‍රතිඵලයක් විදිහට යටත් කරගෙන සිටිය ඉංග්‍රීසි නියෝජිතයෙක් විදිහට තමයි මේ රටට පැමිණෙන්නේ. ඉතින් ඔහු ඉතා හොඳින් දකිනවා ඔවුන්ගේ නීතිය, ඔවුන්ගේ බලයේ ඒකාධිකාරයේ විසින් මේ සංස්කෘතියේ යම් යම් කාරණා යටපත් කරපු ආකාරය. එතකොට ඒකේ ප්‍රධාන කාරණයක් තමයි නීතිය, භාෂාව වැනි කාරණා. මේ කාරණා විසින් දේශීය ජනයාගේ සංස්කෘතික අවබෝධයන්, සංස්කෘතික පිබිදීම් යටපත් කරලා තියෙනවා. ඒ යටපත් වීමේ ප්‍රතිඵලය තමයි සිලිඳු වැනි ගම්මැසියන්ගෙන් වඩාත් උද්දීපනය වෙන්නේ. ඔවුන් වනයේම එකම ජීවිතය කරගෙන ඒ තුලම ජීවත් වෙනවා. බාහිර ලෝකයක් සමග කිසිම සහසම්බන්ධයක් නැහැ. ඒ නිසාම ඔවුන් මිත්‍යා විශ්වාස වලින් දැඩිව වෙලිලා තියෙනවා. ඒ නිසාම ඔවුන්ට අනාගතය පිළිබඳ නිශ්චිත හැඟීමක් ඇති කර ගැනීමට හෝ අනාගතයේ වඩා ශස්ත්‍රීය මිනිසුන් ලෙස ජීවත් විය යුතුයි යන හැඟීම ඔවුන්ට ලැබිලා නැහැ. මේ කතාවේ අපේ දරුවන්ට ලැබෙන අවස්ථාවක්. මේ කතාවේ ආරච්චිල ඝාතනය වුණයින් පස්සේ ඔහුගේ බිරිඳ නැන්චෝහාමි මේ ගම ඇතැරලා යනවා. ඇගේ ප්‍රකට කියවණක් තියෙනවා. හැකියනවා මේ ගම කවදා හරි අලින්ට යන ගමක් කියලා. මේ ප්‍රකාශයෙන් ලිනාර්බුල් මහතා කතුවරයා අපේ අවධානය යොමු කරනවා මේ විනාශ වන ගමක් බව. එහෙම වෙන්නේ අර මම මුලින් කියපු කාරණාත් එක්ක කතුවරයාගේ ජීවන දෘෂ්ටියෙන් ඔහු අත්විඳා මේ මිනිස්සු මෙන්න මේ කාරණා නිසා මේ මිනිස්සු විනාශයට පිරිහීමට පත්වන බව. ඉතින් දරුවනේ මම මේ වෙලාවේ ඔයගොල්ලන්ට මතක් කරේ ඔයගොල්ලොන්ගේ මතකයේ අවදි කළේ බැද්දේගම පාඩමේ ඔබට ලැබෙන 4 වෙනි පාඩමේ බැද්දේගම කතුවරයා එහි අනුවර්තකයා සහ මේ කතාවේ සාරාංශයත් ඒ වගේම කතාවට මූලික තේමාව වන නවන පරිච්ඡේදයේ සිදුවීම් සහ මේ කතාව සමස්ත කතාවක් විදියට නව කතාවක් විදියට සාහිත්‍ය කෘතියක් විදියට අපිට සමීප වෙන්නේ ඇයි කියන කාරණේයි මම ඔයගොල්ලන්ට මතක් කරේ. ඊළඟ පාඩමකින් අපි මේ කතාවේ සිද්ධි චරිත අවස්ථා ආදිය තවත් සවිස්තරව සාකච්ඡා කරමු. එතෙක් ඔබට සුබ දවසක් වේවා. ආයුබෝවන්.